හොඳ සාදු. දෙදහස් විසි දෙක වසරේ පස්වෙනි මාසේ 29 වැනිදා භාවනා වැඩසටහන පූජනීය ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් හැම දෙනාම බොහෝම ගෞරවයෙන් දම් සභා මණ්ඩපේට ශ්‍රද්ධා ඇති පිරිසක් හැටියට, ගුණවත් පිරිසක් හැටියට, සද්ධර්ම අභිලාෂයෙන් කටයුතු කරන පිරිසක් හැටියට අපි පිළිගන්නවා. භික්ෂූන් වහන්සේ නමක් වුණත්, භික්ෂුණියන් වහන්සේ කෙනෙක් වුණත්, කවුරු වුණත් සොයාගෙන යන්නේ එකම මාර්ගයක්, සබ්බ දුක්ඛ නිස්සරණ මාර්ගය, දුකෙන් නිදහස් වෙන මාර්ගය. ඉතින් ඒ ගමන බොහෝම කටුක අසීරු ගමනක්. මනුස්සයෙක්ගේ හිතක් ඇතුලේ තෙරපෙන කෙලෙස් මල කහට, දැඩි තෘෂ්ණාමාන දිට්ටි ගලවා දමන එක මේ ලෝකේ තියෙනවා නම් යම්කිසි මල බැඳීමක්, කහටක්, කිලිට්ටක්. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මනුෂ්‍යයා තුළ පවතින අවිද්‍යාව නැමැති මලකඩය තරම් දරුණු කහටක්, මල බැඳීමක් තවත් නැහැ. ඒක ඒ තරම් ඝනයි. ඒ තරම් එය උදුරා දැමීමට, අයින් කිරීමට අපහසුයි. හෝම කලාතුරකින් පහළ වෙන ආජානීය පුරුෂේ, ආර්ය ශ්‍රාවකේ අප්‍රමාණ වීරියෙන් යුක්තව මේ කහට උදුරා දමනවා, අයින් කර ගන්නවා. එහෙම නැත්තං ලෙහෙසි පහසු දෙයක් නෙමේ මනුස්සයෙකුගේ මේ හිතේ තියෙන කහට. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන, අරයාගේ කහට මෙයාගේ කහට නෙමේ, තමන්ගේ කහට කොහොමද කියලා. මොකද තමන්ගේ කහට තියාගෙන හිටියට ඕක සදාකාලික තියාගෙන ඉන්න බෑ. තා අවුරුදු 5යි, තා අවුරුදු 10යි, අනේ මට තව අවුරුදු 15යි, 20යි, 30යි කියලා කල්පනා කරන්න ඕන. මේ කහට, මේ අල්ලගෙන ඉන්න දේවල්, මේ පොදි බැඳගෙන ඉන්න දේවල් හිතෙන් ස්වභාව ධර්මයෙන් තමන් අතහරින් නැත්තම් ස්වභාව ධර්මයෙන් තමන්ට අතහැරෙන්න සිද්ධ වෙනවා. ස්වභාව ධර්මයෙන් තමන්ට අතහැරෙන්න, අතහරවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයෙන් ඔබේ කය උදුරා දමන්න කලින් ඔබේ කහට ඔබ ඇරගන්න වග බලා ගන්න ඕන. ඒට අප්‍රමාණ වීරයක් තියෙන්න ඕන, හිත හදා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. වෙස්සන්තර රජතුමාට සියල්ල දන් දීලා හිත හදා ගන්න පුළුවන් වගේ, දහම්සොඬ රජතුමා සියල්ල අතහැරලා හිත හදා ගන්න පුළුවන්කම ලැබුණා වගේ, ඒ වගේම පුක්කුසාති රජතුමා රජකම අතහැර දාලා ගිහිල්ලා සියල්ල අතහැරලා හිත හදා ගන්න පුළුවන් වුණා වගේ, ඔබෙත් තියෙන සියලු දේ අතහැර දාලා, ධනය අතහැර දාලා, ඥාතීන් අතහැර දාලා, යාළු මිත්‍රාදීන් අතහැර දාලා, නිලතල බලපුළුවන්කාරකම් අතහැර දාලා සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙන්න ඕන. මේක සරල දෙයක් නෙමෙයි. සරල දෙයක් නෙමෙයි. මේක අතිශයින්ම කැපවීමකින් යුක්තව ලබන්නා වූ දුර්ලභ සම්පත්තියක්. ඒ නිසා මේ දුර්ලභ සම්පත්තිය ඔබ මම අප හැම දෙනාම ලැබිය යුතු කාරණයක්. අප සියලු දෙනාම ලැබිය යුතු කාරණයක්. ඒ නිසා අපි ධර්මය ලබලා ඉන්නවයි කියලා කල්පනා කරගෙන අපි කෙරෙහි වෛර හිතින් බලන්නේ නැතුව අපි උද්දච්ච කමින් ඉන්නවයි කියලා හිතලා අපි කෙරෙහි වෛරයෙන් බලන්නේ නැතුව තම තමන් අපි හැමෝම තනි තනියෙන් පෞද්ගලිකව හිතන්න ඕන මේ ගමන යන්නේ කොහොමද කියලා. ඒ නිසා ශ්‍රාවකයා දිහා නෙමේ බලා ගන්න ඕන, මේ දේශකයා දිහා නෙමේ බලාගෙන ඉන්න ඕන, තමන් දිහා. දැන් දේශකයා දිහා බලාගෙන බනහපු ඒ කාලේ හාමුදුරු කෙනෙක් හිටියා. ඒ තමයි වක්කලි කියන හාමුදුරුව. බුදුහාමුදුරු දිහා බලාගෙන තමයි ධර්මය ඇහුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ බුදුහාමුදුරුව කියන ශරීරයේ ඉන්න පුජ්‍යලයා දිහා බලාගෙන බණහන්න එපා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඉතින් ඒ නිසා මන් දිහා බලාගෙන මම අවබෝධයට පත් උනායි කියලා කිව්වත් ඔබට වැඩක් නැහැ. ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. මම අවබෝධයකින් තොරයි කියලා කිව්වත් ඒකිනුත් ඔබට කිසිම ප්‍රතිඵලයක් නැහැ. මම රඟපානවයි කියලා කිව්වත් ඒකිනුත් ඔබට ප්‍රතිඵලයක් නැහැ. මම ඇත්තම කියනවයි කිව්වත් ඒත් ඔබට ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා ඒ ඔක්කොම නිෂ්ඵල කතා ගණේට වැටෙනවා. ඒ නිසා මතක් කරේ බුදුරජාණන් වහන්සේ යෝ ධම්මං පස්සති ධර්මයේ දිහා බලාගෙන බණහඬ. සද්ධර්මය අහන්න උන ධර්මයේ දිහා බලාගෙන. දැන් මේ මොහොතේ ඉන්නේ මන් දිහා බලාගෙන වෙන්න බෑ. ඉදිරිපසට මූණ දාලා හිටියට ඔබ ඇත්තෙන්ම බලාගෙන ඉන්න ඕන ධර්මයේ දිහා. මට මේ සංසාරෙන් ගැලවෙන්න කොහොමද? මට මේ සංසාරෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව මොකක්ද කියලා තමන් අර කොටුණු සත්වයේ එතනින් ඉගිලී යන්න, එතනින් ඉවත්ව යන්න හැම තැනම ගුලක් සොයනවා. ඔය මීයේ කූඩුවක දාගත්තාම මීය හැම තැනම හොයනවා ගුලක් එළියට යන්න. ඒ වගේම ගිරවේ කූඩුවක දාගත්තාම ඒ ගිරව ඒ කූඩුව වටේ කැරකි කැරකි හොයනවා ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ පින්නතුනේ ඔබ මේ හිර වෙලා ඉන්නේ කියලා තේරුම් ගත්තොත් ඔබ බලනවා මේ සියලු බන්ධන වලින් නිදහස් වෙලා මේ කූඩුවේ නිදහස් වෙලා යන්න මට අවසරයක් තියෙන්නේ කොතනද කියලා. ඉඩ ප්‍රස්තාවක් තියෙන්නේ කොතනද කියලා බලනවා. අන්න ඒකයි ඔබ කරන්න ඕන. දැන් මේ අපි කූඩු වෙලා ඉන්නේ අපි නෙමේ තමන් මම විතරක්. පෞද්ගලිකව හිතන්න ඕන. මොකද පොදුවේ සියලු දෙනත් එක්ක නිවන් දකින්න බෑ. හැමෝම නිවන් දකින්නේ තනි තනියෙන්. නෝනායි මහත්තයයි වුණත් දෙන්න එකට නිවන් දකින්නේ නෑ. සහෝදර සහෝදරියෝ වුණත් එකට නිවන් දකින්නේ නෑ. එක් එක් අවස්ථාවල් වලට තමන්ගේ තියෙනා වූ ශ්‍රද්ධා සම්පන්න භාවය අනුව, ප්‍රඥාවන්ත භාවය අනුව, වීරිය සම්පන්න භාවය අනුව තමයි ඒක තමන්ට ලැබෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන් සෑම සෙලු දෙනාම කල්පනා කරලා බලන්න ඕන කොහොමද මම මේ ගැලවෙන්නේ. අන්නේ ගැලවෙන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. මේක තේරුම් ගත්තොත් හරි. සබ්බාවස්සව සූත්‍රයේදී දේශනා කළා බොහෝම අගේට මම මේකෙන් ගැලවුණේ මෙහෙමයි. කොහොමද මේ සංසාර සාගරයේ ඔබ වහන්සේ සත්තරණය කළේ? මේ ගෝර කටුක භයානක සංසාර සාගරේ කොහොමද තරණය කළේ? මම තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ඔන්න ක්‍රමේ. තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. මොකද්ද ඔබට එන උත්තරේ? ඉස්සල්ලාම ප්‍රශ්නේ හොඳට පැහැදිලි කරගන්න, ඊට පස්සේ උත්තරේ හොයන්න. තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ඉතින් ගොඩාක් ධර්ම කරුණු ඇසුවත් මේ ධර්ම කරුණ තේරුම් ගත්තත් එකයි. තේරුණාද? බොහෝ ධර්ම කරුණු දහස් ගානක් ඇසුවත් එකයි. මේ ධර්ම කරුණ පමණක් තේරුම් ගත්තත් එකයි. දෙකම එකයි. හොඳට නුවණ යොමන්න. මේ කාරණේ අරුත ගැඹුරින් වටහා ගැනීමට උත්සාහවත් වෙන්න, කැප වෙන්න. එවිට තමන්ගේ ඥාන දර්ශනය බොහොම ලස්සනට සැකසීලා නිවන කරා යොමු වෙනවා. අන්න එහෙම සිද්ධ වෙන ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ දහම් ගැටපද දේශනා කරලා තියෙන්නේ. මේක ලිහෙනකොට ප්‍රඥාව උදා වෙන්න, මේ ගැටේ ලිහෙනකොට මේ ගැටේ ඇතුලේ තියෙන උත්තරේ. දැන් බලන්න, ඔබට පොඩි පිහිනීමක් කරන්න පුළුවන් පුජ්‍යලයක් නම් සාගරය කියන එක හරි, ගංගාව කියන එක හරි අරගෙන ඔබ ගංගාවක ගියාම ඔබ ඉගොඩ වෙන්න නම් ඔබ මොකද කරන්නේ? පීනන එක. එහෙම නැත්නම් බේරීම සඳහා නම් ඔබ කරන්නේ එක තැන රැඳී සිටින එක. දැන් ගංගාවට, සංසාරෙට, සංසාර සාගරයට කවුරුත් වැටිලා තමයි දැන් ඉන්නේ ඔබ. මේ මොහොතේ ඔබ ඉන්නේ සංසාර සාගරයේ ඇතුළේ මේ ඉන්නේ. මේ සාගරය ඇතුළේ ඉන්න සියලුම මිනිස්සුයෝ අතර බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ඔබ වහන්සේ මේකෙන් බේරුණේ කොහොමද? මේ තෙරක් නොපෙනෙන මේ සංසාර සාගරේ අපි පීනනෝ තාම ගොඩබිමක් පෙනුන්නේ නැහැ. ඔබ වහන්සේ කොහොමද බේරුණේ? අන්න ඒකට තමයි උත්තරේ, මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. තරණය කරන්නෙත් නැතුව රැඳී සිටින්නෙත් නැතුව කොහොමද මේකෙන් බේරෙන්නේ? එහෙනම් බේරෙන්න බෑනේ. කෙනෙක්ගේ සාමාන්‍ය බුද්ධි භාවයකින් ප්‍රකාශ කළොත් කියයි බේරෙන්න බෑ ස්වාමීන් වහන්සේ, බේරෙන්න බෑ, පීනන්නම ඕන බේරෙන්න නම්. රැඳී සිටියෙත් නැහැ. ඇත්තට පුළුල්ව බලන්න පින්නතුනේ, මෙන්න මෙහෙම පුළුල්ව බලන්නේ නැතුව අපේ දායකයන්ට මේ කරුණ කියනවා, ආයි තව විදියට තව කරුණක් කියනවා, තව කරුණක් ආයි තව විදියකට කියනවා. අපේ හාමුදුරුවරු ගිරිය කැඩෙනකම් බොහොම ධර්ම කරුණොත් එක්ක බොහොම ලස්සනට ගලපලා ගොඩාක් කරුණු වලින් ධර්මය කියා දුන්නු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ මුරේ ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ජීවිතේ මහා පුදුම කැපවීමක් කරමින් මේ මිනිස්සයන්ට මේක කියා දෙන්න උත්සාහ කළා. මාසයකට දේශනා 60-70ක් පවත්වනවලු. මම කියන්නේ උන්වහන්සේලාගෙන් එහෙම වැඩ ගන්න අයත් වරදක්. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සුවය පහසුව බලන්න ඕන. එහෙම නැතුව අර හරකාගේ තුවාලේ හාරා කන කාක්කෝ වගේ බනහන්නත් හොඳ නැහැ. බන කියන හාමුදුරු සනීපෙන්ද, උන්වහන්සේගේ උගුර රිදෙනවද, උන්වහන්සේ අද දේශනාවල් කොච්චර පවත්වලද ඉන්නේ, උන්වහන්සේගේ අපහසුතා මොනවද, අපේ බන කොහොම හරි කෙරෙනව නම් ඇති කියලා හිතන්න එපා. නැත්තම් එහෙම පිරිස හිටියාම දේශකයාට හිතෙනවා මේ පුජ්‍යලයෝ මහ පුදුම මිනිස්සු, කිරි ටික ලේත් එක්කම උරාබුන සත්වයෝ වගේ කියලා. ඉතින් ඒක නිසා කල්පනා කරලා බලන්න ඕන, ඒ පැත්තත් බලන්න ඕන. ඉතින් මෙච්චර ධර්ම කරුණු කියලා දෙනවා මේ කාරණාවල් වලින්. නමුත් මේ එක කාරණයක් ඇතුලේ ගැඹුරට යන්නේ නැති නිසා ප්‍රතිඵලය අඩුයි. දැන් මේ තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ කියන මේ කාරණය පින්නතුනේ ඔබට පැයක් නෙමෙයි, දවසක් නෙමෙයි, අවුරුදු 100ක් විශ්ලේෂණය කරන්න ගැඹුරක් ඉතිරි කරපු ධර්මකාරණයක්. ඒක සොයන්න 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 ඒකෙන් මතුවෙන දහම් කරුණු පින්නතුනේ මහා ආශ්චර්යයි. මහා ආශ්චර්යයි. පින්නතුන්ට හිතෙන එක කාරණයක් බලන්න ප්‍රකාශ කරන්න. රැඳී සිටියෙත් නෑ මම නම්, තරණය කළෙත් නෑ මම නම් මේක ජය ගන්න. මෙන්න මෙහෙම වැඩක් කළා තමයි මම නම් එකට උනේ මේ සංසාර සාගරේ. මොකද්ද උත්තරේ? සාමාන්‍යයෙන් ගඟක වැටිච්ච මිනිස්සෙක්, සාගරයකට වැටිච්ච මිනිස්සෙක්, ඒකෙන් බේරීම සඳහා සිද්ධ කරන ක්‍රියාවලිය තමයි එකෝ උඩ මතුවෙලා ඉන්නවා, පාවෙවි හරි ඉන්නවා උඩ මතුවෙලා. එහෙම නැත්තං තරණය කරනවා. මේක තමයි තියෙන ලෝකේ තියෙන මාර්ග දෙක. එහෙම නැත්තම් තියෙන්නේ ගිලිලා මිය යන එක. මේ අවස්ථා තුනනේ තියෙන්නේ. සාගරයක ගඟක වැටිච්ච මිනිස්සෙකුට, මුහුදට වැටිච්ච මිනිස්සෙකුට අවස්ථා තුනයි තියෙන්නේ. එකක් පීනන්න පුළුවන් නම් පීනන්න පුළුවන්. එහෙම නැත්තම් කවුරු හරි බේර ගන්නකම් මතුවෙලා රැඳී සිටින්නට පුළුවන්. එහෙමත් නැත්තම් ගිලිලා මිය යන්නට පුළුවන්. මේ තුන තමයි තියෙන්නේ. නමුත් මේ බෝසතාණන් වහන්සේ අනුගමනය කළ තියෙන ක්‍රමවේදය වෙනස්. මම රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ. හැබැයි මම බේරුණා. මොකද්ද මේ දේශනා කරන මේ ක්‍රියාවලිය? මොකද්ද මේ වැඩපිළිවෙල? මේකේ වැඩපිළිවෙලක් නැහැ කියන්න බෑ. මේකේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ගැඹුරුයි. විශිෂ්ට ඥානයක් යොදවල මේක තේරුම් කරගන්න ඕන. ඒ කියන්නේ බොහෝම ගැඹුරින් හිතන්න ඕන. බොහෝම ගැඹුරින් හිතන්න. ඔබට පේන එක ලක්ෂණයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න බලන්න. මේ එක ලක්ෂණයක් මේ කාරණේ ඇතුළේ තියෙන. අපේ ආමතුරන්ට හරි තියෙනවද? ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හරි, එකත් හරි හොඳ උත්තරයක් ඒකත්. තව කාරණයක්, සුවිශේෂී කාරණයක් තියෙනවා මෙතන. ක්‍රියාව නිරෝධ කරපු ගතිය. කම්ම නිරෝධාය සංවත්තති කියලානේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට මේ කර්මය ඉක්ම වූ කියන, එහෙම නැත්නම් කර්මය නතර කළ ස්වභාවයක් දක්නට ලැබෙනවා. මොකද කර්මයක් තමයි රැඳී සිටීමත් කර්මයක්, පිහිනීමත් කර්මයක් නේ, ක්‍රියාවක්. කර්මන්නේ නො වූ අකර්මණ්‍ය ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒක වැටහුන්නේ නැද්ද පින්නතුන් සම්මර්ෂණය කරද්දී? එතන කිසි මොනවද? ඔව්, මෙතන අකර්මණ්‍ය ස්වභාවයක් පෙන්වුම් කරනවා. අකර්මණ්‍ය ස්වභාවයක් පෙන්වුම් කරනවා. ක්‍රියාවෙන් වෙන්වීම, ඒකත් හොඳ උත්තරයක්. එමනම් නිවන් මාර්ගය ගමන් කරන්නේ ක්‍රියාවෙන් නොවේ කියන එක අපිට මේ කාරණය තුල වඩාත් දීප්තිමත් කරලා පෙන්වනවා. මේ ලෝකේ තියෙන හැම ගමනක්ම කර්මයෙන් සිද්ධ වුණාට නිවන් මඟ කර්මයෙන් සිද්ධ නොවන වග පෙන්වුම් කරනවා. පැහැදිලිද? නිවන් මඟ කර්මයෙන් සිද්ධ නොකරන බව පෙන්වුම් කරනවා. අපි මතක තියාගන්න ඕන ධර්මය හකුලුවා තේරුම් ගන්න අවස්ථාවන් වලදී බුදු දහම ක්‍රියාවාදියක්ද අක්‍රියාවාදියක්ද? මොකද උත්තරේ? ඔව්, ක්‍රියාවාදීකුත් නෙමෙයි අක්‍රියාවාදීකුත් නොවේ කියන එකයි ඔන්න අපි තේරුම් අරගෙන තියෙන්නේ. වගේ බණ පොතේ තියෙන්නේ, වටහාගෙන තියෙන්නේ එහෙම තමයි. ඒක තමයි හරි. එහෙමනම් අතෙන්දි අර කතා කරන කර්මන්‍ය නො වූ ස්වභාවය යනු අක්‍රියාවාදී ගණයට දාගත්තොත් මොකද වෙන්නේ? වැරදි වටහා ගැනීමක්, මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. අන්න බලන්න, බුදුදහම වරදවා වටහා ගත්ත තැන්වලදී මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. දැන් අපේ පින්නතුන් ඉන්නවා මේ අනාත්මවාදයේ ඉන්නවා. අපි වෙනතුන් කියන්නේ අනාත්මයි කියලා. එතකොට බුදුදහම අනාත්මවාදීද ආත්මවාදීද? බුදුදහම අර කිව්වා වගේම කලින් වගේම මේක ආත්මවාදීත් නෙමෙයි අනාත්මවාදීත් නෙමෙයි. නමුත් ශ්‍රී ලාංකික බෞද්ධ බොහෝ ජනයා 99%ක්ම වගේ දසම ගානකුත් වගේ අනාත්මවාදීන්. දැන් පින්නතුනේ එක පාරට ගිහිල්ලා කවුරු හරි විමසුවොත් නිවන නිත්‍යද අනිත්‍යද? හොඳට සූත්‍ර ධර්ම හොඳ බුද්ධියෙන් අවදීන් බැලුවා නම් ඔකට උත්තරෙයි. නිවන දුකද සැපද? එහෙමනම් යම් අනවබෝධයකින් තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අපේ සමාජයේ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. ඒක වෙනම ගැඹුරු අර්ථයක් තියෙනවා. වචන කියන දේවල් අන්තගාමි නොවන වචන නැහැ. හැම වචනයක්ම අන්තගාමි. කුමන හෝ අන්තයකට තල්ලු වෙනවා. අඩුම තරමේ හ්ම් කියන වචනේවත් අර කට පියාගෙන හ්ම් කියන්නේ ඒකවත් කියන්න බෑ අන්තගාමි වෙන්නේ නැතුව. දැක්ම සියල්ල අන්තගාමි, ශ්‍රවණය වන සියල්ල අන්තගාමි, ආග්‍රහණය සියල්ල අන්තගාමි, වචනේ සියල්ල අන්තගාමි, ක්‍රියාවන් සියල්ල අන්තගාමි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මධ්‍යමා ප්‍රතිපදාව කියලා පෙන්වුවේ මෙන්න මේ අන්තවලට හසු නොවීම. දේමේ අන්තා පබ්බජිතේන නැසෙවි තම්බා. කොහොම හරි ප්‍රධාන වශයෙන් දෙපැත්තකටනේ මිනිස්සයා දෝලණය වෙන්නේ. මෙන්න මේ අන්ත දෙකට දෝලණය වෙන්නේ නැහැ. දැන් බලන්න ඒ ලක්ෂණය අර තරණය කිරීමේ ඕගතරණ සූත්‍රයේ තියෙනවා. තල්ලුනේ නැහැ. රැඳී සිටිනවා කියන තැනට තල්ලුනෙත් නැහැ. තරණය කරනවා කියන තල්ලුනෙත් නැහැ. ගිලිල මැරෙන කතාවකුත් නැහැ. එතර වුණා බේරුණා අන්තයකට තල්ලු නොවි. ඔන්න දොර ඇරගෙන දැන් අපිට යන්න පුළුවන් නිවන් මඟ. මේක හොඳින් නුවණ විහිදුවා බලන කෙනෙකුට මේ ඥාන දර්ශනය, මේ අද්විතීය මාර්ගය විවර වෙනවා මිස කල්පනා කර කර ඉන්න කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. හොඳ සිහියෙන්, හොඳ නුවණින්, හොඳ ප්‍රඥාවෙන්, හොඳ විචාරශීලී බුද්ධියකින් තමන්ගේ නුවණම ප්‍රඥාවම යොදවන කෙනෙකුට මේ මාර්ගයේ ආලෝකය පෙනෙන්න පටන් ගන්නවා. මේ ප්‍රභාස්වර මාර්ගයට, මේ ආලෝකවත් මාර්ගයට ඇතුල් වෙනවා, සම්බන්ධ වෙනවා. ආලෝකය කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මේ ලයිට් කියන එක නෙමෙයි, පැහැදිලි කියන එක. දෙයක් අපිට පැහැදිලි වුණාම එතනින් ලැබෙන ආලෝකයක් ජීවිතේට. අන්න ඒ අර්ථයෙන් අපි ආලෝකය කියලා භාවිතා කරනවා මිසක් එහෙම නැතුව මේ ලයිට් එකක් එහෙම නෙමෙයි. ආලෝ මේ හිරු එළිය වගේ හෝ ෆ්ලෑෂර්ස් වගේ එහෙම ලයිට් එළියක් එහෙම නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න. ආලෝකය anu පැහැදිලි වීම. තමන්ගේ හිත වඩාත් දීප්තිමත් හා පැහැදිලි බවට පත්වීමයි. නුවණමය ධර්මය කරා යොමු කරන්න ඕන. තේ අපේ පින්නතුන් මේ ධර්ම මාර්ගයේ තුලදී විශිෂ්ට අන්දමින් කටයුතු කරන්න ඕන. අපිට ප්‍රශ්නයක් අහන්න ඕමනා වුණාම ඉස්සෙල්ලාම කරන්නේ අත උස්සන එක. තමන්ගේ දකුණු අත උස්සන්න ඕන, වම් අත නෙමෙයි. දකුණු අත උස්සලා පෙන්වන්න ඕන. එතකොට අපි තේරුම් ගන්නවා දේශකයා මෙයාට මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. ඒ මොහොතේ හරි තව ටිකකින් හරි එයාට අවස්ථාවක් තියෙනවා නම් දේවි දැන් ඔබේ ප්‍රශ්නය අහන්න කියලා. ඊළඟට ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නය ගොනු කරගන්න ඕන. වඩාත් පැහැදිලි වෙන විදියට, තමන්ගේ ප්‍රශ්නය පරිපූර්ණ වෙන විදියට ප්‍රශ්නේ ගොනු කරගන්න ඕන, සංක්ෂිප්ත කරගන්න ඕන. උදාහරණයකුත් අවශ්‍ය නම් එකතු කරගන්න ඕන, නිදර්ශනයකුත් අවශ්‍ය නම් එකතු කරගන්න ඕන. ඒ වගේම පුජ්‍යල නාම, ග්‍රන්ථවල නාම, තැන් ඒව සම්බන්ධ කරන්නේ නැතුව පුළුවන් තරම් ස්වාධීන විදියට ප්‍රශ්නේ අහන්න ඕන. පුජ්‍යලයන්ගේ නාම ග්‍රන්ථ ආදී මුල් කළා ප්‍රශ්නය අහුවොත් ඒකට උත්තර දෙන්න බෑ. මොකද හේතුව ඒ පුජ්‍යලයන්ට හෝ ඒ ග්‍රන්ථයට ඒ තැනැත්තෙකුට හානියක් වෙන්න පුළුවන් නිසා. එනිසා ඒව සම්බන්ධ කරන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්නය අහන්න ඕන. ඒ ප්‍රශ්නේ තමන්ට අදාළ දෙයක් වෙන්න ඕන. ඒ ප්‍රශ්නෙට හම්බෙන උත්තරෙන් තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති වෙන්න ඕන. ඒ වගේම උත්තරයක් දෙනකොට උත්තරේ දීලා අවසානයට වැඩිපුර එකතු කරන එකක් තියෙනවා, ඒක කපලා දාන්න ඕන. ඒ තමයි උත්තරයක් දීලා නේද කියලා අහනවා. අනිත්‍යයි නේද ස්වාමීන් වහන්ස? ඒ නේද කියන කෑල්ල කපලා දාන්න. අනිත්‍යයි ස්වාමීන් වහන්ස, ඒක උත්තරය දුන්නා. ඒක තමන්ගේ ස්ථාවරය. නේද කියන එකෙන් අදහස් වෙනවා අවිනිශ්චිත උත්තරයක් දෙන්න කියලා. අවිනිශ්චිත භාවයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ එයා හරියට දන්නේ නැහැ නේද? එහෙම නේද? ගොඩෙන් දෙන ප්‍රශ්න අහන්නේ නේද? ඒ කියන්නේ එයාටවත් ඒක විශ්වාස නැහැ. එහෙම ඒව ප්‍රකාශ කරන්න එපා. නේද කෑල්ල කපලා දාලා උත්තරය දෙනවා. අර ස්වාමීන් වහන්ස මේකයි. එහෙම නැත්නම් අගට දැම්මා. එහෙම නැත්නම් කෙලින්ම උත්තරේ හරි ප්‍රකාශ කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. නේද අයින් කළා. නෙවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන් ඒ උත්තරේ. සැබෑ අරුත. මෙන්න මේ අනුගමනය කිරීම තිබෙන්න ඕන. මේවත් අපේ විශිෂ්ටත්වය පෙන්වන, වැදගත් බව පෙන්වන, ඥානවන්ත භාවය පෙන්වන ලක්ෂණ බවට පත් වෙනවා. අපි පාසලේ ඉගෙන ගත්තා, දැන් ඒව අමතක වෙලා නේද? පාසලේ ඉගෙන ගත්ත දේවල් අමතක වෙලා. අපි පාසලේ හිමයිනේ වැඩ කරේ. අපිට උගන්වලා තිබුණා ටීචර්ස්ලා මෙන්න මෙහෙම තමයි කරන්නේ. අත උස්සන්න ඕන, ඒවා නැගිටින්න ඕන, ඊපස්සේ උත්තරේ සංක්ෂිප්ත වශයෙන් අහන්න ඕන. ඒක ටීචර්ගෙන් නේද කියලා අහන්න බෑ. ඒකද මේකයි උත්තරේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ ටීචර් එක ඒකද උත්තරේ, එහෙම නැත්නම් ඒක නෙවෙයිද උත්තරේ කියන එකට ප්‍රකාශ කරනවා. අන්න ඒවා හොඳට මතක තියාගන්න ඕන. එතකොට රසවත්, ඒක යම්කිසි ගරුගාම්භීර භාවයක් තියෙනවා. ගරුගාම්භීර භාවයක් තියෙනවා. වට්ටි අම්මල වගේ ධර්ම සාකච්ඡා වෙන්නේ නැහෙනි. මාළු ලෑල්ලේ, එහෙම නැත්නම් වැල්ලේ වට්ටි අම්මල වගේ මේ ධර්ම සාකච්ඡා වෙන්නේ. ඒව යම්කිසි සම්ප්‍රදායක පිළිවෙලක් තියෙනවා. අන්න ඒවා අනුගමනය කළාම බොහොම ලස්සන බවට අපි පත් වෙනවා. දැන් ඉතින් මෙතන එහෙම වෙන්නේ නැහැ. නමුත් මේව මතක් කරේ තව ඉදිරියට හරි එන අයට, ධර්මය අහන අය, මේ අය අතරත් ඒක වැරද්ද තිබුණ නම් ඒක හදාගෙන කටයුතු කරන්න ඕන. සම්මුති ධර්ම තුල මුලින්ම යම් විශිෂ්ටත්වයක් පෙන්වනෝ හොඳ උග්ගටි තඥ පුජ්‍යලේ. එයාගේ ආහාර පාන ගන්න තැන ඉඳලා, එයාගේ ඇවතුම් පැවතුම් වල ඉඳලම පොඩි හුරුවක් ලක්ෂණයක් පෙන්වුම් කරනවා, වැදගත්කමක් පෙන්වුම් කරනවා. මනා නුවණකින් යුක්ත පුජ්‍යලේ කියලා හඳුනා ගැනීම සඳහා. ඒගෙන ඉස්සර ස්වාමින් වහන්සේලා පන්සලට එන ගෝලයට ඉස්සල්ලම දෙන්නේ මිදුල අතුගාල. මිදුල අතුගාල ඉවර වෙලා මිදුල අතුළු ගාපු විදියෙන් බලලා කියනවා, මිනිහා ශ්‍රද්ධා චරිතයේක්ද, ද්වේෂ චරිතයේක්ද, ලෝභ චරිතයක්ද, රාග චරිතයක්ද, මාන්න චරිතයක්ද, එහෙම නැත්නම් තිරිසම් පෙරේත චරිතයක්ද, කුම්භාණ්ඩයක්ද කියලා හොයාගන්න පුළුවන් මිතුල අමදපු විදියෙන්. ඉදල හුරු තියනවද නැද්ද බලන්න. ඉස්සර විවාහයක් දෙන්න ගියාම, ගෙදරට ගියාම බෑනට දුන්නලු අන්නාසි ගෙඩියක් කපන්න. කාපන විදියෙන් හිතාගන්න පුළුවන් මගේ දුවට මෙයා ගහයිද බනීද සලකයිද හරියට ආර්ථිකය කළමනාකරණය කරයිද පැවැත්ම සිද්ධ කරයිද කියලා ගෙඩිය කපන විදියෙන් හිතාගන්න පුළුවන්. ඒ වගේමත් අපිට ප්‍රශ්නයක් අහද්දී අපිට දැනෙනවා මෙයා මේ ප්‍රශ්නේ අවබෝධයෙන් අහන්නේ, මේක එයා වෙනුවෙන් අහන්නේ, ඒක අරුත බලාපොරොත්තුවෙන් අහන්නේ, එහෙම නැත්නම් අපිව පටලවන්න අහන්නේ, අමාරුවේ දාන්න අහන්නේ, එහෙම නැත්නම් ආතභූත වෙලා ඔහේ අහනවා විතරයි කියලා ඌවා අපිටත් හැඟෙනවනේ. ඒ නිසා ඔබේ හොඳ දෙයක් තියෙන්න ඕන අපිට හැඟෙන්න දැනෙන්න. එහෙම නැතුව නිකං ආතභූත ප්‍රශ්නයක් ඇහුවේ කියලා හිතුනාම ඉතින් ඒකට උත්තරේ දීම අපරාධී කාලය කියලා අපිට හිතෙනවා. ඒ ප්‍රශ්නය තුල අපිට යම්කිසි අදහසක් එන්න ඕන. මේ ප්‍රශ්නේ ඒකාන්ත වශයෙන් මෙයාට තිබෙන ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් මම බොහෝම අපහසුවෙන් ගිලිලා කිමිදිලා සොයාගෙන මේකට උත්තරයක් දෙන්න ඕන. මේක සෙල්ලමක් නෙමේ. හරියට අර වෛද්‍යවරයෙකුට ලෙඩක් කිව්වහම ඒ ලෙඩේට අනුව මේක බෙහෙතක් කරන්න සැබෑ වෛද්‍යවරයෙක් මහන්සි වෙනවා වගේ. ඉතින් දැන් මේ ධර්මය හැම තැනම ඇහෙන නිසා ධර්මය සාමාන්‍යකරණය වෙලා ඉවරයි. දැන් ධර්මය ගණන් ගන්නේ නැති තත්ත්වයක් වෙලා තියෙනවා. මේක සුලභව නැති කාලෙදි පින්නතුණි අපි ආරණ්‍යයක් ආරණ්‍යයක් ගාන ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාගේ මිදුල් ඇමදලා කුටි අතුගාලා පඩික්කම් හෝදලා ටොයිලට් හෝදලා දවසට දෙතුන් වතාව මල් පුදලා මේවා අපි තේරුම් ගන්න මහන්සි ගත්තේ. දැන් ඉතින් Facebook එකෙන් අහන්නත් ලැබෙනවා, YouTube එකෙන් අහන්නත් ලැබෙනවා, වටේම හාමුදුරුවරුත් බණ කියනවා, අපිටත් කන් පැලෙන්න බණ ඇහෙනවා. දැන් ඉතින් ධර්මයේ අගේ අඩු වෙලා. ඕනම දෙයක් සුලභ බවට පත් වෙනකොට ඒක අගේ නැති වෙනවා. ඕනම දෙයක් දැන් ගොඩාක් ධන සම්පත් තියෙන පවුල්වල ඉපදිච්ච දරුවන්ට ඒ ධනය පිළිබඳව ලොකු අගයක් නැහනේ. ඒගොල්ලන්ට ඒක කිසි අගයක් නැහැ වැඩි. ඉතින් අන්න ඒ වගේ තමයි, අන්න ඒ වගේ තමයි අගේ නැතිවීම සහ ඇතිවීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක යම්කිසි අභාග්‍යවන්ත ස්වභාවයක්. ඉතින් ධර්මයේ අගේ නැතිවීම දැන් බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම සිද්ධ වුණා. මුල් බුදු සමයේදී පුදුම අගයක් ඇතුව ධර්මය ඇහුවා. පස්සේ ධර්මයේ සුලභ වුණාට පස්සේ භික්ෂූන් ධර්මයේ පිළිබඳව සැලකුවේ නැහැ. මහාන වෙන අයත් ධර්මයේ පිළිබඳව සැලකුවේ නැහැ. බුදුහාමුදුරන්ට පෙවුනා මුන් බාගෙට බාගයක් ධර්මයේ පිළිබඳව සැලකිල්ලක් නැතුව ශ්‍රද්ධාවක් නැතුව මාන වෙච්ච අය ඉන්නේ කියලා. ඔය අග්ගික්ඛන්දූපම සූත්‍රය දේශනා කළා. 20,000ක් රහත් වුණා, 20,000ක් ලේබඩ ගියා, සමහර කට්ටිය සිවුරු ඇරලා ගියා, ඔහොම කියලා කියනවා. ඒ තරමට බොහොම දරුණු විදියට දේශනාවක් සිද්ධ කළා. මේ සත්‍ය අවබෝධ කරගන්නේ නැතුව පැවතීමේ තියෙන භයානකත්වය මේක ගිහියටත් අදාළයි. මේ බුදුන් සරණ යන්න කියලා පොරොන්දු වෙච්ච ගිහියටත් අදාළයි. සත්‍ය තේරුම් ගන්න නැතුව කල්ගෙවන එක මොනතරම් භයානක සිද්ධියක්ද. දුර්ලභ මනුෂ්‍ය ආත්මය ෂණේන් ෂණේ ගෙවි යනවා. මොනතරම් දුර්ලභද, මේක කොච්චර වටිනවද. මොහොතින් මොහොත ගෙවි යනවා. අපිට තේරෙනවා තා වුරුදු කීයද තියෙන්නේ, කීයද තියෙන්නේ, කීයද තියෙන්නේ. දැන් මේ 2022 ගෙවනවා, 2032, 42, 52 බලන්න, 62 තමන් ඉන්නවද කියලා බලන්න. තමන් ජීවතුන් අතර ඉන්නවද 2062 වෙනකොට? ඉන්නවනම් අත උස්සන්න බලන්න. පොඩි පුතා හිටියොත් මිසක් හරි කිසි කෙනෙක් නොඉන්නට ඉඩ තියෙනවා. අනිත් කිසි කෙනෙක් නෑ මෙයා. ඒ කියන්නේ ඔබ අප සියලු දෙනාම මේ මහ පොළොවේ අළු බවට පත් වෙලා. එහෙනම් මේ මොනවද මේ දැන් දරාගෙන ඉන්නේ? කියලා ප්‍රශ්නේ ඔබෙන්ම ඔබ අහන්න. මම මේ දැන් ඔළුවේ මේ අර මංකි මයින් වඳුරු මනස හැමදෙස්සෙම චට 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 ගාන ස්වභාවය රිලවෙක් වගේ එහෙ මෙහෙ දුවන දඟලන පයෙන් පනින මේ මනස මොකද්ද මේ ඇයි මේ අනවබෝධය නිත්‍ය සුඛ ආත්ම භාවය තමන්ට තේරෙන්නේ නැතිකම මේ ඉන්න තමන්ගේ ආරම්භය සහ අවසානය ඒ නිසා තමයි ඒ සංඥාව නැති නිසා ජීවිත අවබෝධ නුවණ නැති නිසා යථා අවබෝධ නුවණ නැති නිසා මේ රිලා මනස ලැබිලා තියෙනවා. අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න අයට පුළුවන් ඒ හාමුදුරුව නිවන් දැකලද අර හාමුදුරුව නිවන් දැකලද අර හාමුදුරුව නිවන් දැකලද කියලා කල්පනා කර කර ඉන්න. තමන්ගේ මනස නිවා ගන්න කෙනාට පුළුවන් තමන්ගේ මනස හැඩගස්සවගෙන නිවන් දකින්න. ඒ නිසා ධර්ම මාර්ගයේ යන පිරිසක් ඉන්නවා. ඒ නිසා අර තව කෙලතුළු කතා කරමින් කාලය නාස්ති කර ගන්නා වූ තවත් රස්තියාදුකාර පිරිසක් ඉන්නවා. ඒ කොටස් දෙකම ඉන්නවා. ඒ නිසා ඔබ රස්තියාදුකාර පිරිසේ කෙනෙක් වෙනවට වඩා ගොඩාක් වැදගත් සුදුසු වෙන්නේ තමන්ගෙම හිත හදාගන්න වැඩපිළිවෙල. බණ ටික අහලා හාමුදුරුවෝ හොඳට බණ කිව්වද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් හොඳට ධර්මයේ අහුවද ධර්මයේ පිළිපැද්දද යන්න පිළිබඳව. බණ ටික අහලා ඉවර වෙලා හාමුදුරුවන්ගේ හොඳ හෝ නරක හෝ කියන එක නෙමෙයි. නේද? හරි ලොකු කමට ඇවිල්ලා කියනවා ආ අද හරි ෂෝක් අපිව නිව්වා. නෑ කියන්නේ මම අද හොඳින් බණ ඇහුවා. හාමුදුරංග බණ ටික ෂෝක් නෙමෙයි. මං අද හොඳින් ධර්මයේ තේරුම් ගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ තේරුම් ගනී අද ධර්මයේ ප්‍රයෝජනයක් උන්වහන්සේට තියෙනවා කියලා ආශාජය ලැබි. එහෙම නැතුව හාමුදුර ළඟට ගිහින් ගන්න පව් ඔබ වහන්සේ හරි ෂෝක් බණ කිව්වේ නියමයි බණ ටික. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ ධර්මයේ මම මේ ලෙස තේරුම් ගත්තා. මම මේ ධර්මයෙන් මේ කරුණු නිවැරදි කරගත්තා. මේ ධර්මයෙන් මේ දේවල් මම අවබෝධ කරගත්තා. බුදුහාමුදුරුවගේ මාර්ගය දෘෂ්ටි නැති මාර්ගයක්. සංකල්ප නැති මාර්ගයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සංකල්ප නැති මාර්ගයක්. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ක්‍රියා නැති මාර්ගයක්. හැබැයි වරහන් ඇතුළේ අක්‍රියාවාදී නොවේ කියලා සඳහන් කරගන්න ඕන. අක්‍රියාවාදී භව ඇතුලේ ක්‍රියා තියෙනවා. හොඳට මතක තියාගන්න. අකිරියාවාදී භව ඇතුලේ ක්‍රියා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ ක්‍රියාව ඉක්ම වූ මාර්ගයක්. කර්මය අවසන් කරන මාර්ගයක්. රැය දහවල ඉක්මවා ගමන් කරන මාර්ගයක්. රැය දහවල ඉක්මවා ගමන් කරන මාර්ගය. මං ඔය සදහම්මල් කියන ග්‍රන්ථයේදී වාක්‍යයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් බලන්න මේ වැස්ස. වැස්ස වහිනකොට අපි ඒකට කියන්නේ වැහි බිඳු. ඒක පොළොවට වැටිලා පොඩ්ඩක් ගලාගෙන යනකොට කියනවා වැහි වතුර. ඊට පස්සේ එතනින් එහාට මේක ඇලකට වැටුනහම ඇලේ වතුර, ගඟකට වැටුනහම ගඟේ වතුර, මුහුදට වැටුනහම මුහුදු වතුර. ඒව නැවත උඩට වාෂ්ප වෙනකොට මිරිඟුව, ජල වාෂ්ප. ඊට පස්සේ ඒවා වලාකුළු බවට පත් වුණාම ඕ අර ගං වතුර කතාවක් නැතුව දැන් ඒවා වලාකුළු බවට වෙනවම වචනයකින් හඳුන්වනවා වලාකුළු. ඒවා ඝන වලාකුළු බවට පත් වෙලා පොළොවට නැවත ඇදහැලෙනකොට අපි මතක් කරනවා, නැවත සිහිපත් කරනවා වැහි බිඳු. බලන්න මේ ලෝකේ තියෙන එකම චක්‍රානුකූලව වැඩ කරන එකම දෙයකට භාවිතා වෙන නම් අපි ජීවිතේ කියන්නේ ජලදේහයක්නෙ. ශරීරේ සියයට වැඩි ප්‍රතිශතයක් සියයට 75ක් 80ක්ම තියෙන්නේ මොනවද? ජල දේහයක් තියෙන මේ පුඩු උඩ තියාගෙන ඉන්නේ. මාන්නෙන්, උද්දච්චකමෙන්, අවිද්‍යාවෙන් නොයෙකුත් දේවල් වලින් පුරෝගත්ත මේ ජල දේහය. මානසික රෝග දාස් ගානක් පුරෝගත්ත ජල දේහයක් තියෙන මිනිස්සයන්ට වැඩක් නැති අනාගතයක්, වැඩක් නැති අතීතයක්, වැඩක් නැති වර්තමානයක් පුරෝගත්ත නිසා අපි කියන අවිද්‍යාවෙන්, මාන්නයෙන්, උද්දච්චකමින් පුරෝගත්ත දේවල් ඕවා. මෙතන කිසිවෙක් නෑ ඒ වගේම ඔබ කිසිවෙක් නොවෙන්න. ඒකනේ වෙන්න ඕන. මම අහවල් කෙනා වෙමි කියන මම මාර්ගඵල ලබමි එහෙම යන්න එපා. එතන භාවනා කරන්න ගිහිල්ලා මොන වගේ කෙනෙක් වෙන්නද ඔබ උත්සාහ කරන්න කියලා කිව්වොත් මෙන්න මේ අරුතෙන්, ගැඹුරු අරුතකින් ඔබට හැකියාව තියෙන්න ඕන කියන්ට මම භාවනා කරලා උත්සාහ කරන්නේ කිසිවෙක් නොවෙන්න. කිසිවෙක් වෙන්න නෙමේ උත්සාහ කරන්න ඕන. තේරුණා නේද? කිසිවෙක් නොවෙන්න. දැන් මේ ලෝකෙම කෙනෙක් වෙන්නයි හදන්නේ. රජෙක් වෙන්න හදනවා, කීර්ති ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න හදනවා, හැමෝම ඉස්සරහා ලොක්කෙක් වෙන්න හදනවා, අරයට වඩා මම ලොකුයි කියලා පෙන්වන්න හදනවා, එයාට වඩා මං දන්නවයි කියලා පෙන්වන්න හදනවා, එයා හා සමානයි මමත් කියලා පෙන්වන්න හදනවා. මොනෝද මේ පිස්සු විකාර? කිසිවෙක් නොවෙන්න වෙර දරන්න. කිසිවෙක් වෙන්න නෙමේ, කිසිවෙක් නොවෙන්න වෙර දරන්න. හැම මොහොතකම මමත්, මටත් සාධාරණයි මේ ධර්මය, ඔබටත් සාධාරණයි, මමත් මේ දේ අනුගමනය කරනවා, කරන අනුගමනය වෙනවා, පින්නුතුනුත් අනුගමනය කරන්න ඕන, අනුගමනය වෙන්න ඕන මේක. එනිසා මං ඔබට බණ කියන්නේ නෙමේ, මං කියන බණ මටත් සාධාරණයි. තේරුණාද? එහෙම නැතුව ඕගොල්ලන්ට බණ කියලා මම වෙනම එකක් නෙමෙයි. මටත් සාධාරණයි, ඔබටත් සාධාරණයි. තෝක තෝකං කනේ කනේ, ටික ටික හදාගන්න, ටික ටික මල ඉවත් කරගන්න. අරයාගේ වැරද්ද, මෙයාගේ අඩුපාඩුව හොයමින් කාලය විනාශ කරගන්න එපා. තමන් ආදර්ශයේ ලෝකයට දෙන්න, අනුශාසනා නොදෙන්න. රටට වෙලා දෙන්නෙත් ඒක. ජනතාවට, පුරවැසියෙකුට කරන්න තියෙන හොඳම දේ තමයි රටට ආදර්ශය දෙන්න. ස්වාමීන් වහන්සේලාත්, ගිහියොත්, දේශපාලකයොත් සියලු දෙනා ආදර්ශය දෙන්න ධර්මයේ. ධර්මයත් මෙච්චර කියන්න ඕනේ, ආදර්ශමත්ව නිහඬව සිටියත් ලෝකය හැදෙනවා. ලෝකෙ තේරුම් ගන්නවා. වචන කියන්නේ මායාවක්, බොරුවක් වෙන්න උතුනේ. වචන වලින් ඇත්ත කියන්න බෑ. වචන හදලා තියෙන්නේ බොරු කියන්න. ඇත්ත කියන්න බෑ වචන වලින්. වචනයකින් කට ඇරියොත් කියන්නේ ඕනම කෙනෙක්, ඕනම පුජ්‍යලයෙක් කියන්නේ බොරුවක් මිසක් ඇත්තක් නෙමෙයි. මම යනවා, මොකද්ද ඔක ඇත්ත? මමෙක් ඇත්තෙත් නැහැ, යන කෙනෙක් ඇත්තෙත් නැහැ. මම කනවා, මමෙක් ඇත්තෙත් නැහැ, කන කෙනෙක් ඇත්තෙත් නැහැ. පින්නතුනේ මගේ ගේ තනිකර බොරුවක් නේ. මේ මහ පොළොව තමන්ට ඉඩම් දුන්නද? තමන්ට ගෙවල් දුන්නද? මහ පොළොවේ කිසිම දෙයක් අපිට අයිතියක් මහ පොළොවෙන් ලියලා දීලා නැහැ. ප්‍රාදේශීය සභාවේ කුල කැලක් තියාගෙන කියනවා මගේ ගේ. ඒක ප්‍රාදේශීය සභාවට අනුව හරි, විශ්ව නීතියට අනුව වැරදි. මමෙක් ඇත්තෙත් නැහැ, මගේ ගෙයක් ඇත්තෙත් නැහැ. ඔන්න ඕක නිසා තමයි බොරුව කියන්නේ. ඕක නැත්තම් තේරෙන්නේ නැහැ නේ. අපි උදවියට ඒකයි පැහැදිලි කරේ. සමහර උදවියට බොරු කියන්නේ ඔන්න ඕකයි. මම අහවල් කෙනෙක්, මට මෙච්චර ධනේ තියෙනවා, කම්පණි තියෙනවා, උගත්කම් තියෙනවා, ධාරාච මහන්තාත ඒ බාලා ඒච පණ්ඩිතා. මහා ලොකු කෙනෙක්, මහා පරිවදෙක්, මහා ධන සම්පත් ඇති කෙනෙක්, නැති කෙනෙක්, බාලයෙක්, පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. සියලු දෙනා මරණයට පත් වෙනවා. කොච්චර ගැඹුරු බුදු වදනක්ද? මුළු ජීවිතේම වෙනස් වෙනවා මේ වචනේ අහනකොටම. කට ඇරියොත් බොරු කියන්නේ. වචන සියල්ල බොරු. ඉතින් ওই වචන සියල්ල බොරු කියනේ වචනය පුදුම ගැඹුරු පළල් අර්ථයක් තියෙන දෙයක් කියලා මට තේරුණේ. උතුම් ජීවිත අවබෝධයේ සමග, සත්‍ය අවබෝධයේ සමග. ඒකට මම සත්‍ය අවබෝධය කියලා කියනවා මිසක් ඒක මාර්ගඵලයක් හෝ ධ්‍යානයක් හෝ තත්වයක් නෙමෙයි. මොකද මාර්ගඵල ධ්‍යාන අරක්ගත්ත භූතයෝ, පෙරේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ පිරිලා. ඒ නිසා මාගේ මේ සත්‍ය අවබෝධය මාර්ගඵල හෝ ධ්‍යාන නොවේ. ඒ නිසා කවුරුත් මේකට වෛර කරන්න එපා. ඒ වගේම මම ලොකු කෙනෙක්වත් පොඩි කෙනෙක්වත් නෙමෙයි. මම කෙනෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. මම කිසිවෙක් නොවේ. කිසිවෙක් නොවෙන්න උත්සාහ කරපු කෙනෙක්, කිසිවෙක් නොවෙච්ච කෙනෙක්, මා කිසිවෙක් නොවේ. ඒ නිසා එතෙන්ටත් වෛර කරන්න එන්න එපා. මේ මොකද වැඩක් නැහැ. නිකන් කාලේ නාස්ති වෙනවා විතරයි. මොකද මට තත්ත්වයක් නැහැ. කෙනෙකුට මාව ලොකුවටත් පේනවා, පොඩියටත් පේනවා, නරක විදියටත් පේනවා, හොඳ විදියටත් පේනවා, එක එක විදියට පේනවා එක එක වෙලාවල් වලට. හැබැයි මං ඒ කිසි කෙනෙක් නෙමෙයි. වෙලාවකට හිතෙනවා අනුගම්පා කෙනෙක් කියලා, වෙලාවකට හිතෙනවා තරහ යන කෙනෙක් කියලා, වෙලාවකට හිතෙනවා මොයිකුත් නොයිකුත් විදියාල් වලට හිතෙන්න පුළුවන් කෙනෙක්ගේ. විශේෂයෙන් ඒ බාහිර ක්‍රියාකාරකම් නිසා හරි, නැත්තම් තමන්ගේ තියෙන දෘෂ්ටිමානය නිසා හරි, මාව එක එකනෙකාට එක එක ස්වරූපයෙන් පේනවා. එයා මේ ස්වරූපයෙන් හිතාගෙන ඉඳලා එයා මේ ස්වරූපය වෙනස් කරගන්නවා. ඉතින් මං කියනවා ඒ කිසි කෙනෙක් නොවේ මම. ඕන තරම් පිරිස ඉන්නවා මුලදී නරකයි කියලා හිතාගෙන ඉඳලා පස්සේ හොඳයි කියනවා. ඉස්සෙල්ලා හොඳයි කියලා හිතාගෙන එක්ක පස්සේ නරකයි කියනවා. ඒ මනුස්ස ස්වභාවය. මනුස්සයෙන්ගේ ඇති. එයාට හිතෙන විදියට එයා හිතා ගන්නවා. එයාට නරක, එයාට හොඳ. අපි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එහෙමනේ. තමන්ට සලකනවා නම් හොඳයි කියලා හිතනවා, සලකන්නේ නැති වුනහම නරකයි කියලා හිතනවා. ඒ කියන්නේ තමන්ට අනුරූපීව සලකනකොට විතරයි හොඳ, නොසලකනකොට හොඳ නැහැ. ඒ නිසා මේ මිනිස්සු අතර මම හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් නෙමෙයි. මම උත්සාහ කරන්න ඕන මම නොවන කෙනෙක් වෙන්න. බලන්න බුදු වදන් වල ධර්මයේ කොච්චර ලස්සන ප්‍රභාසර දේවල් තියෙනවද. ධම්මචක්කපවත්තන සූත්‍රයෙන්ම පටන් ගත්තහම කොණ්ඩඤ්ඤ නාමං අහෝසි අඤ්ඤා කොණ්ඩඤ්ඤ, ඒ කතා සන්දර්භයේම ඇති පින්නතුනේ තලු මරමරා රස විඳින්න වසර ගාන. ඒ දහම් රසය කොණ්ඩඤ්ඤ නාමං අහෝසි අඤ්ඤා කොණ්ඩඤ්ඤ. පුදුම රසයක් තේින්න පින්නතුනේ. දැන් බලන්න ඔබේ නාමං අහෝසි වුණාද? ඉතින් ඔබ උත්සාහ කරන්න ඕනේ බුදුහාමුදුරන්ගේ පළවෙනි ධර්මදේශනාව අහලා මේ කොණ්ඩඤ්ඤ නැමැති කෙනා තමන්ගේ නාමය අහෝසි කරගත්තා. මගේ නාමය අහෝසි වුණාද? ඔබේ නම අහෝසි වුණාද? නම අහෝසි කරගන්නේ කොහොමද නේද? ඒ කියන්නේ පින්නතුනේ ඇත්තටම මේ ධර්මය මේ වෙනකොට දේශනා කළ වැඩක් නැහැ. මේ සමාජයට දේශනා කළ වැඩක් නැහැ. මොකද හේතුව ප්‍රඥා දුර්වල හීන ජනගහනයක් ලෝකෙ බිහි වෙලා ඉවරයි. කොහොමත් බුදුහාමුදුරු දේශනා කළ අවුරුදු 100ට වඩා අඩු ආයු ඇති කාලයේදී ප්‍රඥාහීන මිනිස්සු බිහි වෙන්නේ කියලා බුදුවරු නූපදින කාල දෙකයි අවුරුදු 100 ලක්ෂයට වඩා වැඩි ආයු කාලේ 100ට වඩා අඩු ආයු කාලේ බුදුවරු ඉපදෙන්නේ නැහැ. ඉතින් අපේ මේ ගෞතම බුදුහාමුදුරුව අවුරුදු 120ත් 25ත් වගේ ආයු පරමායුෂ තිබුණු කාලයකදී තමයි බුදුරජාණන් වහන්සේ පාල වුණේ අවුරුදු 100ත් 120ත් අතර මේ ආයු කාලයේදී. හැබැයි 100ට වඩා අඩු වෙනකොට ආයුෂ වෙනවා. මේ වෙනකොට මට පේන හැටියට අවුරුදු 70 තමයි පරමායුෂ බවට පත් වෙලා තියෙන්නේ. 70ත් 72ක් වගේ. ඊට මෙහා ගොඩාක් දෙනෙක් මේ යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. පහසුකම් වැඩි නිසා වෙන්න පුළුවන්, විද්‍යාව වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙන්න පුළුවන් මේකට හේතුව. පරිසරයේ එන්න එන්නම තියෙන ස්වභාව, පරිසරයේ ඔක්සිජන් සියල්ල අපි විනාශ කරගන්න කාබන් වර්ග ශ්වසනය සිද්ධ කරන එක තමයි මේකට හේතුව. ජීවිතේ තේරුම් ගත්ත නම් පින්නතුනේ ඒ මනුස්සයාට අද මැරුණත් මේ මොහොතේ මැරුණත් තා අවුරුදු 100කින් මැරුණත් එයා පරිපූර්ණයි. එයාට දවස් දෙකක් නෙමේ, අදත් දවසක් නෙමේ, තව අවුරුදු 100ක් දවසක් නෙමේ. පරමාර්ථානුකූලව ඒකයි බොහෝ උත්තමයෝ බොහෝම සතුටෙන් යනවා මේක අතහැරලා දාලා. මුන්ට වැඩක් නැහැ බණ කියලා, වැඩක් නැහැ කියලා. දැන් අවබෝධයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ම මේ අතහැරලා මෙහෙම ගියා. ඇයි ධර්මය අහනෝ හේ ආත භූත වෙලා ඉන්නෝ? එක්ක ධර්මයටම ආපහු නිග්‍රහ කරනෝ, නිନ୍ଦා කරනෝ, එක්ක විකෘති කරනවා කියලා කියනෝ. මෙච්චර උතුම් ගම්භීර දර්ශනයක් මේ පෙන්නකොට මේ ඉන්න ප්‍රඥාහීන ජනයාට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාට පස්සේ මේකට ගරහනෝ, නිନ୍ଦා කරනෝ, විකෘති කරනවා කියලා කියනවා. ඒ නිසා ගම්භීර දෙයක් මෙනෙහි කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. අනර පාර ගියපු අර පීකරේ කියන කතාව නම් මිනිසුන්ට තේරෙනවා. මොනවද? පරණ ප්ලාස්ටික් බඩු, කෝපි බෑග්, බැටරි, පරණ ගෘහ උපකරණ භාණ්ඩ, සාධාරණ මිලකට මිලදෙනු මිලදී ගනු ලැබේ කියලා කියනවා. හැබැයි අරගෙන ගියාම හත පහ දෙන්නේ. ඉතින් ඒක නිසා අර අන්නේ ටික නම් තේරෙනවා. බලන්න මේ ටික ලස්සනට අපිට තේරිච්ච විදිය. නමුත් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා ඔය හාමුදුරුවෝ මොකද්ද විලම්බීතයක් කියනවා? අපිට තේරෙන්නේ නැති මොකද්ද බණක් කියනවා? මොකද්ද විකෘතියක් කරනවා? මිලෝසන්ධාර දෙයක් මට නම් තේරුන්නේ. ඇත්ත. ඒක ඇත්ත. මේක බින්නතුනේ මට තේරුනෙත් නෑ, පුදුම අමාරුවකින් මම තේරුම් ගත්තේ. මට තේරුම් ගන්න බැරුව හරි කේන්තියකුත් මට ආවා ධර්මය කියන අය පිළිබඳව. වචන සියල්ල බොරුලු. මොන අපබ්‍රංශයක්ද මේක? මොකද විකාරයක් කියනවා. වචන සියල්ල බොරුලු, වචන වලින්ම කතා කරනවා, බණ කියනවා. මට තේරෙන්නේ නැහැ මේ විකාරේ. එහෙමම හිතුණා මට. මට ඇත්තටම හිතුණා හොඳ ගැට පොල්ලක් අරගෙන ගිහලා බණ කියන උන්ට ගහන්න ඕන කියලා. මේ අවබෝධය ඇති වෙන්න කලින්මට පහළ වෙච්ච සිතුවිලි. නමුත් ඉතින් ප්‍රඥාවෙන් ටග්ගාලා ඇවිල්ලා ඒක වළක්වා ගන්නවා. ඒ වගේ දේ ප්‍රඥාව තිබුණ නැත්නම් ඉතින් අර උද්ඝෝෂණකාරී වගේ තමයි. අපි මහාන වෙන්න හේතුව මොකද්ද? ආවේගය දෙනවා එක පැත්තක, ප්‍රඥාව දෙනවා එක පැත්තක. ආවේගය පාලනය කරනවා මොකෙන්ද? ප්‍රඥාවෙන්. ඒ නිසා ප්‍රඥාව දිනනවා, ආවේගය පරාද වුණා හැමදාම. නැත්තම් ආවේගයේ ඉස්සරහට ගියා නම්, ප්‍රඥාව පස්සට ගියා නම්, අන්න එහෙන ආවේගකාරයා අන්න උද්ඝෝෂණ පිටියේ ඇති ගාපියව් මරාපියව් දියව් දියව් කියලා කෑ ගහලා හැමදාම එක්ක වෙඩි කනෝ, එහෙම නැත්තම් කඳුළු ගෑස් කනෝ, රබර් රුණ්ඩ කනෝ, එක්ක පොළු පාරවල ඔළුවට වදිනවා. ආවේග නිසා එක්ක අනුන්ට ගානෝ, එක්ක තමන් මැරෙනවා. මොකක් හරි දෙයක් වෙනවා. හොඳ වෙලාවට කේන්දරේ ගුරු බුද්ධ එකේ හිටියේ. ඒ නිසා සියුම් බුද්ධියත් අධි බුද්ධියත් දෙක පිළිදලා අර මේ අනිත් පැත්තෙන් එවන්නා වූ නරක දේ පාලනය කිරීමට හැකියාව තියෙනවා. ඒ කේන්දරවලත් තියෙනවා පින්නතුනේ යංගිසි යථාර්ථයක්. ඒක නේ බුදුහාමුදුරන්ගේ බුදුබව පවා යම් කිසි නිමිත්තක් ලබා දීලා තියෙන්නේ. පස් දිනාගෙන් එක්කෙනෙක්ව ඒ නිසා මිනිස්සෙක්ගේ ජීවන චින්තන දර්ශනයට මේ සබාධමත් බලපානවා. ඉපදිච්ච ග්‍රහචාර කියන ඒ ස්වභාවයලුත් ඇත්තෙම බලපානවා. ඒක මහා ජීව විද්‍යාවක්. ඒක අවිද්‍යාත්මක දෙයක් නෙමේ. ශිවරුන් විසින් සොයාගත්ත දේවල් ලෝ අවිද්‍යාත්මකයි කියලා කියන්නේ මට ආතප්පාතක් දන්නේ නැති මෝඩයෝ. ඒ ශාස්ත්‍රයේ මනාකොට තේරුම් කරගත්තාම ඒව යම් යම් දුර්වලතා තියෙනවා තැන් තැන් වල, වැරදි තැන්. ඕනම ශාස්ත්‍රයක තියෙනවනේ, ඕනම නිර්වචනයන් තුල තියෙන්න පුළුවන් අඩුපාඩුකම්. නමුත් ඒව තුලත් තියෙනවා මිනිස්සෙගේ ජීව දත්ත. කොහොමද මේ මිනිස්සයාගේ මානසික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා, ශරීරයේ තියෙන රසායනික ද්‍රව්‍යවල වෙනස්කම්ද බලපාන මානසිකත්වයට මිනිස්සයාගේ, ලෙඩ රෝග බලපානෝ මානසිකත්වයේ මිනිසයාගේ, මානසික තත්ත්වයන් බලපානවා, පරිසරයන් බලපානවා, තමන්ගේ පැවැත්මට ගැළවීමටත් බලපානවා, ඇලවීමටත් බලපානවා, ඒ වගේම විනාශ වීමටත් බලපානවා. මේ හැම දෙයක්ම සමතුලිත කරගන්න සාසන ධර්මයේ කොච්චර අනුශාසනා තියෙනවද? පතිරූප දේශ වාසෝච පණ්ඩිතානංච සේවන අසේවනාච බාලානං දානංච ධම්ම චරියාච කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා මාතා පිතු උපට්ඨාන පුත්ත ධාරස්ස සංගම අනාකුලාච කම්මන්ත. බලන්න මේ හැම දෙයකින් අපිට පුදුම රැකවරණයක් දෙනවනේ, පුදුම මාර්ගෝපදේශයක් දෙනවනේ සාසන ධර්මය. නුවණැති කෙනා මේව එකතු කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් එළියක් ඇති කරගන්න. හොඳට මතක තියාගන්න, අපි මේ ධර්මයේ දේශනා කරන්නේ විනෝදිටවත් නිකන් ඉන්න බැරි කමටවත් කීර්ති ප්‍රශංසා ලබන්නවත් ධන ධාන්‍ය ලබන්නවත් මොකක්වත් ලබන්න නෙමෙයි. මේ තමයි බුදු කෙනෙක් ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට කරනවා. බහුජන හිතාය බහුජන සුඛාය, බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මානුශාසනා පවත්වන්නය, ධර්මය කියා දෙන්නය, මුල පැහැදිලි අග පැහැදිලි අර්ථ පූර්ණ කොට ධර්මය කියා දෙන්නේ කියලා අපින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක කරනවා මිසක් කොහේද පින්නතුනේ මේ සමාජයේ කීර්තිය ප්‍රසිද්ධිය කාටද ලබා ගන්න පුළුවන්? කිසි කෙනෙක් තව කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධියක් දෙන්න සූදානම් නැහැ. ඒක ඔබට සාධාරණයි මට සාධාරණයි. හැමෝම බලන්නේ තමන් කීර්තිය ප්‍රසිද්ධියට ලක් වෙන්න මිසක් අනුන්ගේ කීර්තිය ප්‍රසිද්ධිය හරි අරගෙන තමනුත් කීර්තිය ප්‍රසිද්ධියට ලක් වෙන්න මිසක් කාටවත් කීර්ති ප්‍රසිද්ධිය දෙන්න ලෑස්ති නැහැ කවුරු. තියෙන්නේ මිනිස්සුන්ට ඉරිසියාව. හැමෝම එකම ගමනක් යන්නේ, තව කෙනෙක් දිහා බලන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. දුර්වල මිනිසුන් අතර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. අඥාන මිනිසුන් අතර ඒසා ලබන්න දෙයක් නෑ පින්නතුනේ. අද ලැබුවත් වැඩක් නෑ. මෝඩයන්ගේ ප්‍රශංසාවට වඩා පඬිවරුන්ගේ පොළු පහර සැපයි කියලා ඉන්න අපිට මේ මෝඩ සමාජයෙන් කවර ප්‍රශංසාවක්ද? කිසි වැඩක් නෑ. එහෙම හිතන්න, ඒක ඔබටත් මටත් දෙන්නටම සාධාරණයි. අපි හැමෝටම සාධාරණයි. මොකද්ද වටින්නේ? අඥාන මෝඩ සමාජයේ කිතුබස සුම් වලට වඩා පඬිතයන්ගේ පොළු පහර සැපයි කියලා තැනටයි ඉන්න ඕන. පඬිතෙක් වෙන්න කොහොමද පඬිතෙක් වෙන්නේ? සුසුතා ලබතේ පඤ්ඤා. හොඳට අහන්න, හොඳට කියවන්න, හොඳට චින්තනය කරන්න, හොඳට විමසන්න පණ්ඩිතයෙක් වෙනවා. ඔබ කවුරු හරි හිතෙනවා නම් ඕ ලෙවල් කරාම, ඒ ලෙවල් කළාම යුනිවර්සිටි ගියාම පණ්ඩිතයෙක් වෙනවා කියලා, ඒක මහා බොරුවක්. මට හිතෙන්නේ ඒවයි යන තරමට මෝඩියෝ වෙනවා, ඒවයි යන තරමට ආවේගශීලී පුජ්‍යලයෝ වෙනවා, ඒවයි යන තරමට දුෂ්ප්‍රඥ සහ ආවේගශීලී රට දැය විනාශ කරන උගන්නපු පාසලේ බෝඩ් එකත් කඩාගෙන ගෙදර ගෙනියන මට්ටමේ මිනිස්සු නිර්මාණය වෙනවා. Tamanṭama ශිල්ප ශාස්ත්‍ර දෙන විශ්වවිද්‍යාලේ පුටුව කඩා දාන, බෝඩ් එක කඩා දාන, මල්ගස් ටික කඩා දාන, තමන්ම යන එන පාරේ බස් එක ගිනි තියන, තමන්ගේ ගෙදරටම ලයිට් එන ට්‍රාන්ස්ෆෝමරේ පුපුරවන මට්ටමේ අඥානය බිහි වෙනවා. පින්නතුනි මම මේක තේරුම් ගත්තනේ පිරිවෙනි පළවෙනි පන්තියටම ඇතුල් වෙච්ච දවසේ. මං ගිහිල්ලා මගේ පාලි උගන්නන හාමුදුරුවන්ගේ නම සෝමරතන හාමුදුරුව කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ විශ්වවිද්‍යාල උපාධිධාරී ගුරුවරයෙක්. මං ගියපු දවසේ මම ස්වාමීන් වහන්සේ මෙහෙම ඉගෙනගෙන ගිහිල්ලා අපිට මොකද වෙන්නේ කියලා. ඔව් ඉතින් උන්වහන්සේ මේ හොඳට ඉගෙනගෙන යනකොට ඉතින් උන්වහන්සේට පිරිවෙන් අවසානයේ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඔහොම ගිහිල්ලා අපි විශ්වවිද්‍යාලයට යනවා. ගිහිල්ලා එතනත් ඉතින් රැග් එකේම කාලා මේ වගේ අවුරුදු 4-5ක් ඉතින් උද්යෝජන කරලා එනෝ ඇවිල්ලා ටික කාලයක් ඉඳලා ඔය මන්ත්‍රීවරු පස්සේ ගිහිල්ලා මන්ත්‍රීවරුන්ගේ දේශපාලනයකට සපෝට් එකකුත් දීලා ඔහොමාර ගුරුපත් වීමක් ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි මේ වගේ මේ මං වගේ මේ විදියට ඉතින් පිළිකරට එනවා, උගන්නනවා, පන්සලේ වැඩ කරනවා, ආය යනවා. ඉතින් ඔහොම ඉන්නවා. ඊට පස්සේ ඉතින් අවුරුදු 10ක් 15ක් වම උගන්නගෙන යනකොට ඉතින් පුළුවන් අර ඔය ඉන්නේ ඔය අපේ පරිවේනාධිපති හාමුදුරු ලොකු තඩි හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේට යන්න කාර් එකකට නම් ඉන්න බෑ, වෑන් එකක් ඕන යන්න. ලොකු සීට් එකක් හදලා වෙනවම ඒක යන්නේ. ඒ තරම් සයිස්. ඔන්න ඔය හාමුදුරු වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කොයි තව කාලයක් ඔය වගේ වෙනකොට ඉතින් ඊට පස්සේ ඉතින් හබක් තමයි තා අවුරුදු කීපයක් යනකොට ඔය හාමුදුරු අපවත් වෙනවා. දැන් ඉතින් වයසයි. ඉතින් උන්වහන්සේ සතුටෙන් ඉන්නේ. මං අහපු ප්‍රශ්න එච්චරයි. හපුනේ අපිට වඩා ප්‍රශ්න උන්වහන්සේට. අපිටන් ඉගැන්නුවා ගියා, අපි සතුටෙන් හිටියා. උන්වහන්සේ පිරිවෙනත් අල්ලගෙන, පන්සලත් අල්ලගෙන, ගමත් අල්ලගෙන, සමිති සමාගම් ටික ඔක්කොමත් අල්ලගෙන, දේශපාලනෙත් අල්ලගෙන, ඔක්කොම අල්ලගෙන පුදුම ආතතියකින් ඉන්නේ ලොකු හාමුදුරුවෝ, පරිවේනාධිපති හාමුදුරුවෝ. මං ගුවා එතකොට ඕක කරන්නද අපි මේ ඉගෙන ගන්නේ? ඔය ඇත්තොත් හිතල බලන්නකෝ. ඉගෙන ගන්නවා, ඊට පස්සේ රස්සාවක් කරනවා, ඊට පස්සේ කනවා බොනවා, දරුමල්ලු දෙන්න තුන්දෙනෙක් හදා ගන්නවා, ගෙයක් හදා ගන්නවා, වයසට යනවා, එරළ යනවා. ඕක කරන්නද අපි ඉගෙන ගන්නේ? සිංහාවලෝකනය කරන්න මම පිරිවෙනට පළවෙනි දවසේම ඇතුල් වෙච්ච දවසේ මොකද්ද ප්‍රඥාවකින් මේ ප්‍රශ්න ටික අහලා මම තේරුම් ගත්ත ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ පින්නතුනේ මේකට උත්තරයක් මේ සමාජයේ උගන්නන තැනක් මට පෙනුන්නේ නැහැ. කිසිම තැනක තිබුණේ නැහැ. හාමුදුරු කෙනෙක් ළඟට ගියාට දර්ශනයක් නැහැ. ඊට පස්සේ මං ආරණ්‍යයක් ගාන යනවා. සමහර ආරණ්‍යවලත් නැහැ. ඒගොල්ලොත් අර රංගනයේ ශිල්පයේට ලස්සනට බින්දපාතේ වඩිනවා. උස්ගාල හිල්ල දානවා ඉඳලා ආයෙ ටිකක් වෙලා නිදාගෙන විවේකයෙන් ඉඳලා ආරණ්‍ය ලස්සනට අතුපතු ගාගෙන පිළිවෙලට ඉන්නවා. දායකයෝ ආවම හොඳට ඔළුව නමාගෙන කතා කරලා ආධාරයක් එහෙම ගන්නවා. ඔච්චරයි පන්සල හදනවා, නාකි වෙනවා. ඉතින් මම බැලුවා මේ වෙලෙත් හරියන්නේ නැහැ. මහානකම කියන්නේ කොහොම හරි දායකයෙක්ගෙන් උගේ හිතේ සතුට ඇති වෙන්න ඌව මුරුංගත්තියවල ගියක් හරි ආධාරයක් ගන්න එක නෙමෙයිනේ. පන්සල හදන එකවත් ආරණ්‍ය හදන එකවත් නෙමෙයි. පරිපූර්ණත්වය කියන්නේ. ඉතින් මේ විදසුන් මාර්ගයේ වඩපු හැම හාමුදුරු කෙනෙක් ළඟටම ගිහිල්ලා විමසුව ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික පරිපූර්ණත්වය කෙසේද, කොතනද? අනේ නෑ කියලා බොහෝ දෙනෙක් කිව්වා. අනේ මහන්සි වුණා මට ඒ හැටි ප්‍රතිඵලයක් නෑ. මහන්සි වුණා ඒ හැටි ප්‍රතිඵලයක් නෑ. ධ්‍යාන වඩපු හාමුදුරුවෝ ඉන්නවා. විදසුන් දූර යනවල පරේෂණයේ යම් තාත් දුරකට ගිහිපු හාමුදුරුවෝ ඉන්නවා. නෑ, ඇති ප්‍රතිඵලයක් නෑ. එහෙමනම් පිනතුනේ තනින් තන කොතනද අන්න අතන ඉන්නවා කියනවා, මෙතන ඉන්නවා කියනවා, යනවා හැම තැනම. මාන කරපු තැන්වලින් බැනුම් අහගෙන සල්ලි නැත්තම් පයින් යනවා. පාරවල් වල ඔහේ ඉබාගාතේ පිස්සෙක් වගේ ඇවිද කවුරු හරි දර්ශනයක් ඇති දැක්මක් ඇති මිනිස්සෙක් කියුවා. ඉතින් පින්නතුනේ ඔය විදියට ධර්ම ගවේෂණයක් ඔබ තුල තිබුණද බලන්න, තියෙනවද කියලාවත් බලන්න වර්තමානයේ. උත්තරේ නෑ. ඒ නිසා අපේ පසුබිම දන්නේ නැතුව මේ පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න අපිව දැකලා අපි දිහා බලනෝ නම් කීර්ති ප්‍රශංසා පස්සේ යන, ලාභ සත්කාර පස්සේ යන අය කියලා හිතනවා නම් ඒක ඒ ඇත්තන්ගේ තියෙන දුර්මතයක්. ඒ වැඩන්නේ. මේවෙම පස්සෙන් ගිහිල්ලා එකතු කරලා ඉල්ලලා හදාගත්ත දේවල් නෙවෙයි මිනිස්සු සන්තෝෂයෙන් පූජ කරපු දීපු දෙයක් තියෙනවා මිසක් ස්වභාවයෙන්ම මේ එහෙම මිනිස්සුන්ගෙන් ඉල්ල ඉල්ල ගිහිල්ලා එකතු කරලා හදලා නෑ. අවසාන ප්‍රතිෂ්ඨාව පන්සල හදලා ඉවර වීමවත්, ගෝලියෝ හදලා ඉවර වීමක්වත් රටේ මාධ්‍යන්වල ධර්මය ප්‍රකාශ කරලා සිටීමක්වත් මේ ඇති වැඩකුත් නැහැ. පින්නතුනේ ප්‍රඥාහීනය මේක ගන්නෙ නැහැ, තේරුම් ගන්නේ නැහැ. පොඩි දුර්ලභ පිරිසක් ඉන්නවා, ඒ අය මුණ ගැහුණු වෙලාවක ඒක දේශනා කරනවා. ඉතින් මේ පින්නතුන්ගේ ප්‍රඥාව මනාකොට පරිපූර්ණ කොට පිපිදිලා නැහැ. හෙමින් 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 මූදු වෙනවා. ඉතින් ඒකේ මූදු වෙන තරමට අනුශාසනයක් කරනවා මිසක් ඔබේ ශක්ති ප්‍රමාණයට වඩා වැඩි වේගයක් ගන්න ඔබට අපිට කියන්න බෑ. ඔබේ වාහනේ ත්‍රිවිලර් එකක් නම් මම කොහොමද 100ක වේගයක් ගන්න කියන්නේ? ඒ නිසා ගොඩාක් මිනිස්සුන්ට ප්‍රබල ප්‍රඥාවක්, ප්‍රබල වීරයක් තියෙන ප්‍රබල වාහනයක් නෙමේ තියෙන්නේ. පොඩි ප්‍රඥා මහිමයකුයි, පොඩි ශ්‍රද්ධාවකුයි, පොඩි වීරියකුයි තියෙන මේ පොඩි ත්‍රිරෝද රථ තියෙන්නේ. ඉතින් මේ ත්‍රිරෝදෙට යන්න පුළුවන් 50ක 60ක වේගයෙන්. ඊට වැඩි වේගවල මේවට ගන්න කියන්න බෑ. එතකොට ඒ වේගයට අනුව ඔබ ගිහිල්ලා මේකට උත්තරේ හොයාගනේවි තම තමන් තනි තනියෙන් විවේක අවස්ථාවන්වල. බුදුහාමුදුරේ ඒ කාලේ මතක් කළානේ මේ බණපදේ අරගෙන යන්න ශූන්‍යාගාරයකට. ඒ කියන්නේ හිස්කයක්, තමන්ගේ නිදහස් කාමරයක්. රුක් මූල ගතෝවා ගහපල්ලකට යන්න විවේක ස්ථානයක. ඒ කාලේ මිනිස්සු ගිහිලා ආත්ම ගවේෂණය කරපු තැනක් ගහපල්ලේ. ආරණ්‍ය ගතෝවා කැලේකට යනවා, ඔය හරි ගිහිල්ලා ආත්ම ගවේෂණය කරනවා. මනස ඍජු කරගෙන උජුං කායං කියලා යෝගාව ඉදින් කොන්ද ගෙලින් තියාගෙන, කොන්ද කොහේ තිබුණත් කවන්නේ නැහැ, තහංගේ ඔළුව කෙලින් තියෙන්න ඕන. දැන් උපත්යෙන් කුදු අය කොහොමද උජුං කායං කරන්නේ? එයාගේ කොන්ද ඇදයි. ඒ නිසා තමන්ගේ මනස කෙලින් තියාගෙන ආධ්‍යාත්මික කය හරි කෙලින් තියාගෙන සිහිය පිහිටුවාගෙන වැඩේ කරන්නේ. ඉතින් පින්නතුන් හැම දෙනාටම සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා, සද්ධර්මයේ ආලෝකය හැම දෙනා තුළම පිහිටාවා කියලා සාදු කියන ප්‍රාර්ථනා කරමු. සාදු. අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි දුමින්ද ගුණවර්ධන පින්වත් මහත්මයා සහ ඩයනා අලු විහාරයේ පින්වත් මහත්මිය.
එහෙම දිනාගේම සත් ප්‍රාර්ථනා බවට පත්වන්නේ අරමුණු බවට පත්වන්නේ මේ මාස 28 වන දිනට යෙදී තිබුණු දුමින්ද ගුණවර්ධන පින්වත් මහත්මාණන්ගේ මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා සද්ධර්මයේ ආශිර්වාදේ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනය සේම වේවා කියලාපත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මහින්ද ගුණවර්ධන පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේටත් දුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම එම පවුලේ සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වෙන්න රැකී ආරක්ෂා කටයුතු කරන හැම දිනාගේම රැකී ආරක්ෂා කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්ම අවබෝධය සිද්ධ කරගන්න ඒ හැම දිනාටමත් මේ ධර්මානුශාසනා බලයේ පිම්පඳුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලෝකවාසී හැම දිනාටමත් රටවාසී තිබෙන රට තුල පවතින මේ දුර්භික්ෂ කාලය තුරන් වෙලා රටට සෙත සාන්තිය සාමය සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සද්ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන අදහසින් අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දුමින්ද ගුණවර්ධන පින්වත් මැතිතුමා සහ ඩයනා ගුණ අලු විහාරයේ පින්වත් මෙතිණිය ඇතුළු හැම පින්නතුන් ඒ හැම දිනාටමත් අපි තුන්වගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දායකත්වයට ඇවිදිලා අපේ ධර්ම දේශනාවට ආරාධනා කර අලු විහාරයේ මැතිණියට මෑණියන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය නිදුක් නිරෝගී භාවය ධර්මානිසංස බලයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු හොඳයි අපි තව විනාඩි 15ක් භාවනාවේ යෙදෙමු ওই විදියටම භාවනාව යෙදෙමු භාවනා යෙදීම සඳහා සිද්ධ කරන්න ඕන මෙතෙක් අනුශාසනය කැටි කරමින් මෙනෙහි කරමින් එයට අනුගත වෙමින් සංසුන්ව වාසය කරන්න විනාඩි 15ක් ස්වාමින් වහන්සේ නැවත අවදි කරන තුරු